තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. තමයි අහන්නේ මෙහෙම, අද විශේෂයෙන් ඔබ වහන්සේ දේශනා කරන බුද්ධ දේශනාව අසා පැහැදුන පින්වතුන් සමහර තැන්වල දහම් විග්‍රහ කරනවා. ඒ දහම්වල ගැටලුවක් නැති නමුත් ඔබ වහන්සේ දේශනා කරන පද නිරුත්ති ඥානයට හසුවන බොහෝ කාරණා ඒ අය විසින් දේශනා කරනවා කියා සිටිනවා. බොහෝ අය වචන හරමවලට පවා යොමු වී සිටිනවා. ඒ පින්නතුන්ට ඒ ඥානයේ නැති බව පැහැදිලිව දන්න නමු ඔබ වහන්සේ පද කඩා පෙන්වූ වචන ඒ ආකාරයෙන්ම කියා සිටිනවා. අලුත් වචනයක් ඇසුවාම ඒ කියා සිටින්ට හැකියාවක් තියෙන බව පෙනෙන්නේ නැහැ. මේ කාරණය නිසා පිටින් යන අය පිටින් එන අය මේ වටිනා දහම විහිළුවට ලක් කරන අවස්ථා මම බොහෝ විට දකිනවා, අසන්ට ලැබෙනවා. මෙසේ පද නොකඩා වචන හරඹවලට නොයා තිරක්ෂණයේ පහදා දිය හැකි ක්‍රමයක් දේශනා කරනවා නම් අනෙක් අයටත් හිතසුව පිළිස පවතී කියා මා සිතනවා. එහෙම ක්‍රමයකින් තිරක්ෂණයේ පහදා දෙන මේ ගෞරවින් ලස්නවා කියලා මේ ලොකු විග්‍රහ කරන ප්‍රශ්නයක් මේ අහන්න. මෙතනින් හොඳට තෝරාගත යුතු වැදගත් කාරණා සමූහයක් කියවුණා. දැනගත යුතු කාරණා හුඟක් තියෙනවා. මේ කාරණේ අපිට ඕන හැටියට විසඳන්නේ නැතුව ලෝතරා බුදු පියාණන් වහන්සේ අරණ විභංග සූත්‍රය කියලා සූත්‍රයකදී හොඳ ලස්සන විග්‍රහය දේශනා කරලා තියෙනවා. මෙන්න මේ අරණ විභංග සූත්‍රය තුලින් පෙන්වන විග්‍රහය හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ අරණ විභංග සූත්‍රයේදී විග්‍රහ කරන්න යම්කිසි පදයකට නිරුක්තිය කියනකොට ඒකෙන් පෙන්නපු අර්ථය මොකද්ද කියලා හොඳට අහන්න. මොකද මොන අදහසක්ද ඒකෙන් විග්‍රහ කළේ කියලා. ඒ අදහස් තුලින් යමක් හොඳටම ගැලපෙනවා. ඒ ගැලපෙන අදහස ගන්න. ගැලපෙන්නේ නැත්නම් අපිට නුවණක් තියෙන්න ඕනේ ඒක තෝරා ගන්න. මේක මේ ආකාරයෙන් ගැලපී මදි. ඒක තර්ක කරන්න වාද කරන්න යන්න එපා කියලා පෙන්නනවා. ඒ තර්ක වාද කරන්න එපා කියලා විවිධ කාරණා වලින් විග්‍රහ කරපු දැන් තියෙනවා. මේකට බුදු පියාණන් වහන්සේ එක උපමාවක් පෙන්නනවා. මහා ඉඩෝර කාලෙක වැහි පොද වැටෙන්න පුරුවා. තැනින් තැන පොද වැටුණාට වතුරක් එකතු වෙන්න බොන්න වතුර ටිකක් ගන්න ඒ පොද වලින් බෑ. පොද වැහි තැනින් තැන වැටෙනවා. හැබැයි මේ වගේ මේ ඉඩෝර කාලයක් වුණහම අර වැව් ඔක්කොම අමුණු ඔක්කොම හිඳෙනවා. ගංගා ඇළදොල හිඳෙනවා. මේ වෙලාවේදී ඔය වැව් එහෙම හිඳුනහම සතු වතුර බොන්න එනවා. ඇවිදිලා ගාන මඩ ගොඩේ අඩිය ගහලා යනවා. තියෙන වතුර පොඩ්ඩක් උණු බීර යනවා මඩ වතුර ටිකක්. දැන් පිපාසයට පත් වෙච්ච පුද්ගලෙක් එනවා වතුර ටිකක් හොයාගෙන. කොහෙවත් වතුර හොයන්නේ නැතුවහ අර මීහරක් අඩිය ගහපු තැඟවල නැහැ. සතු අඩිය ගහපු තැඟවල උඟේ කුර වැදිච්ච තැඟවල වලවල් වල පොඩ්ඩක් වතුර එකතු වෙලා තියෙනවා දකින්න. හැබැයි මේක අපි කලත් වෙන ගන්න ගියොත් එහෙම බොර වෙනවා. බොර ගොඩාක් තියෙනවා. ඇවිස්සුවොත් බොර වෙනවා. ඒ නිසා ඔහු වැඩක් කරනවා. මේක කලත් තන්නේ නැතුව බොණ්ඩ ක්‍රමයක් හොයාගෙන දන දෙක බිම තියලා වැලවිට පාත් බිම තියලා මූණ පාත් කරලා හිමී සිරු අරන් තියෙන රොල්ලක් ඇදෙනවා ඒකට පිඹලා තොල් දෙක තියලා ඉතින් හිමී සිරු වතුර ටිකක් පුරවුවා. කැල දෙන්නේ නැති වෙන්නේ. එහෙම විපාසය සංසිඳව ගන්න. දැන් ওই වෙලාවේදී යම්කිසි පුද්ගලෙයි මේක බොර වතුර මේක කැලැත්තුව බොර වෙනවා කියලා ඕකට ඇඟිල්ල දාලා හලත් කරලා බලලා ඒකත් බොරයි අනිකත් බොරයි කියලා කියත් මොකද වෙන්නේ? පිපාසයෙන් මැරෙන්නම තමයි වෙන්නේ. ඒ කාලේ වතුර හොයන්න නැහැ. හොඳට වතුර ගන්න කාලය තියෙනවා. ඒ කාලේ නම් එහෙම හලත් ගන්න දෙයක් නැහැ. බොර නැතුව හොඳ වතුර ඕන තරම් හොයාගත්තේ. හිඟ වෙන කාලෙට එහෙම තමයි වතුර වොන්න වෙන්නේ. මෙන්න මේ උපමාවක් පෙන්ලා පෙන්නනවා. මේ නිවන් දකින ධර්මයේ බොහොම දුර්ලභ කාලයක් එනවා. මෙන්න මෙහෙම එනකොට ඔය බොර වතුර වලවල් වාගේ දැන් තියෙනවා. ඒවා කලත්තන්තුව බොනවා වාගේ. ඔය දේශකය විවේචනය කරන්න යන්නේ නැතුව හොඳට අහගෙන මනස ඊනුවන ගණ්ඩ තියෙන හරියක් තියෙනවා නම් ගන්න. අර උපමාව පරිදි. ඉතින් මේ වචන වලට හරඹ කරන්න යන්න එපා කියලා අපි කියනවා. අරණ කියලා වචනේ පෙන්නන්නේ සටන් කරන්නේ නැහැ. ඒවට කණ්ඩු වෙන්න යන්නේ නැහැ. ඒක බෙදලා පෙන්නපු සූත්‍රයේ විභංග කරනවා කියන්නේ. ඒක විග්‍රහ කරලා දුන්න සූත්‍රය. අරණ විභංග. සමගියෙන් සමාදානයෙන් කටයුතු කරගන්න හැටි විග්‍රහ කරලා දුන්නා වචන වලට උදේසනාවට වාද වේද කරගන්නේ නැතුව. සමහර වචන වල එක එක පැතිවල විවිධ නම් භාවිතා කරනවා. යම් භාණ්ඩයක් හඳුන්වන්නේ විවිධ නම් භාවිතා කරනවා. එතන ඕකට කියන්නේ ওই නම නෙමෙයි මේ නමයි කියලා. එහෙම තර්කවාද කරන්න යන්න එපා කියලා බේනවා. මේක ගයන්න වැරදි, මේක ඡයන්න වැරදි, මේක අහවල් ලකුර වැරදි. ඔහොම නෙමෙයි ඒක මේකයි. එහෙම නෙමෙයි බලන්න කියලා බේනවා. ඔය වචනෙට කියන අදහස මොකක්ද? මොන අදහසක්ද දෙන්න පුළුවා? අන්නේ දුන්න අදහස ගත්තහම අපිට නුවණක් තියෙන්න ඕනේ. ඊ අදහස් දහමට කොච්චර ගැලපෙනවද කියලා බලන්න. ධර්මානුකූලව යමක් හොඳටම ගැලපෙනවනම් ඒක තේරුම් ගන්න. නැත්නම් ඒ පිළිබඳ කම්පා වෙන්නේ නැතුව පැත්තකින් බහා තබන්න. ඔය කොහොම නෙමෙයි කිය හටන් කරන්න හරම කරන්න යන්න එපා කියලා පෙන්නනවා. ඒ වුණා බාධා පැමිණේ. ඉතින් ඕක දකින්න ඕනේ අපි හැම කෙනෙක්ම තේරුම් අරගෙන ඉන්න මූලික දහම් අහන ක්‍රමය. දැන් මේක තේරුම් ගන්න තවත් වැදගත් දෙයක් තියෙනවා. කොසමෑ නුවරදී ගෝතිදාරාමේ බිතුන් වහන්සේලා මහා කලහ විවාදයක් ඇති වුණා. රණ්ඩු වෙන වෙනගන්න වචන නැමැති අඩ යටි වලින් පහර ගහ ගන්න. දොස් කියා ගන්න. මහා අවුලක්. උදේ ඉඳ රෑ වෙනකම් මහා අවුලක් ඇති කරගෙන. බුදු පියාණන් වහන්සේ දෙන කිසිම උපදේශයක් පිළිගන්නේ නැති තරමට දරුණු වුණා භික්ෂුව. ඔබ වහන්සේ සමාජසුවේ වැඩ ඉඳ ඔබ වහන්සේ ඇඟිලි ගහන්නේ මේක ගත ගහන්න ඕනේ නැහැ. අපි ඒක විසඳ ගන්න. මේ තත්ත්වෙට හිතුවක්කාරව ඊළඟ බුදු පියාණන් වහන්සේ මේ හිතුවක්කාර වන්නා වූ කියන දෙයක් අහන්නේ නැති. මෙවල් පිරිසක් එක්කලා ඉන්නවට වැඩිය හොඳයි. කග වේණික වාගේ තනිව ගැලේ හැදෙන එක කිය. ගාථා ගණනාවකින් ඒ පිරිසට ඇහෙන්න යම් දේශනාවක් කරලා කිසිම උපස්ථායකයෙක්ව සම්බන්ධ කරගන්නේ නැතුව අර පාරිදීය වනයේට වැඩලා හිටන් ඇතෙක්ගේ උපස්ථාන වැද්දි කැලේ හිටු තනි වෙච්ච ඇතෙක්ගේ උපස්ථානෙදි තුන් වස් කාලය තුන් මාසයක් ගත කළයි කියලා කියන්නේ. මෙන්න මේ කාලේ පස්සේ බුදුරජාන් වහන්සේ සැවැත් නුවරට වැඩියා. මේ අතරදී මොකද කරන්නේ? අර රණ්ඩු කොළහල වැඩි වෙනකොට මේ ඔක්කොම වටේ ඉරවු අර දායක පිරිස වලට ආරංචි වුණා. දායක දායකාවන්ට ආරංචි වෙලා කොහෙලා බලනකොට මේ භික්ෂුන් වහන්සේලා හරියට රණ්ඩු වෙනවා. ඒ දායක කාර්යකාරී පිරිස එකතු වෙලා සාකච්ඡාවක් කළා. මේ පිරිස හරි හිතුවක්කාරයි. බුදු පියාණන් වහන්සේ කියන එකත් අහන්නේ. උන්වහන්සේ සුදකලා විවේකීව වැඩියා. මෙයයි මට්ටු කරන්න ඉන්නේ අපිටයි පුළුවන්. මොකද කාලා හිනම් කරන වැඩේනේ උනු. සමගි වෙනකන් ගන්න නොදී කවුරුත් දෙන්න එපා, වෙන්න පාද වැඩියක් දෙන්න එපා, ගෙනියන්නත් එපා. ඇව්ව ඔබ වහන්සේලා වාගේ රණ්ඩු වෙන්නට අපි දන් දෙන්නේ නැහැ. මෙහෙම කියමු. දැන් මොකද ඉන්නේ කතිකාවට ඔක්කොම වර්ධනයක් කළා. අර විතුන් වහන්සේලා පින්ඩ පාත වඩිනවා හම්බෙන්නේ නැහැ, ගිරන් දෙනක බලා ඉන්නවා හම්බෙන්නේ නැහැ, වඩිගින්න වැඩි එන්න එන්න. මොකද මේ වුණේ කියලා අහනකොට රණ්ඩු වෙන්නට අපි දන් දෙන්නේ නැහැ. සමගියෙන් ඉන්න අයට අපි දන් දෙන්නේ. දැන් මෙහෙම භික්ෂුන් වහන්සේලාට මිනිසු කියනවා. දැන් හරි ලැජ්ජා හිතනවා මේ භික්ෂුන් වහන්සේලාට. ඊට පස්සේ ඔක්කොම එකලා බොහොම සමගි වෙලා. ඒ තමන්ගේ සමගිය අර සේනගේ නොකඩෝම කිව්වා. හැබැයි ඒ අය පොරොන්දුවක් ඉල්ලා ගත්තා. අපි දන් දෙන්නේ පොරොන්දුවක් අපිට. ඔබ වහන්සේලා සේරම එකතු වෙලා. ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ හමු වෙලා. කරපු වරදර උන්වහන්සේ කමා කර ගන්න ඕනේ. අපි එතන සල්ගෙනවා ඒ වගේ. වින කරන්නේ දැන් නැහැ විසු උන්වහන්සේලා ඒක පිළි අරගෙන. ජේතවනාරාමයේ දෙනවා බුදුරජාන් වහන්සේ හමු වෙන්න. කිට්ටුවට එනකොට අර කලහ නොකරපු විසු උන්වහන්සේලා. ඒ පැත්තේට ආරච්චිලා හිටු සෙනගයි. ඔක්කොම කියන්න පටන් ගත්තා හරි වැඩක් වෙන්නේ යන්න. අර රණ්ඩු වෙන හාමුදුරුවෝ ටික එනවනේ. කලාකාරී විසුන් ජේතවනාරාමයට එන්න එනවා. දැන් මොකද කරන්නේ? තීරණයක් ගන්න බුදුරන් වහන්සේ හමු වෙන්න ගියා විසාකා උපාසිකාවයි අනේපිටි සිටුමයි අවස්ථා දෙකෙදි ගියේ විසාකා උපාසිකාව ගිහිල්ලා අහන ස්වාමී පොසවෑනවර කලාකාරී වික්ෂූන් වඩිනවා කියලා ආරංචි මම කොහොමද යැකෙහි කටයුතු කරන්න ඕනේ විසාකාව ආපුහම ආසනක් දෙන්න දානෙ දෙන්න කියනේවත් අහන්න මනස හිිනවෙනින්නිත ගණ්ඩ හරයක් තියෙනවා නම් ගන්න මල බිසුණු හතිලා දෙලිය කරන්න වැඩිහම දානෙ දෙන්න කියන දේ තහන්න ගණ්ඩ හරවද්දයක් තියෙනවා සීනුවණින් අරගෙන ඔබ එඩිය ගන්න අයි යා හදන්න කිව්වෙත් නෑ එයාට වැරදි කියන්න ගියෙත් නෑ දේශකයක් ප්‍රශ්නේ ගියේ නෑ දේශකයා හදන්න ගියෙත් නෑ අනිටි ගන්න කියලා බේන අනේ පිටි සිරිදමත් ගිහි බුදුරන් වහන්සේ ওই විදිහට වහන ඒ බුදුරන් වහන්සේ දේශනන අනාත් පිණ්ඩක අර විදිහට පිළිගන්න දානේ දෙන්න කියන වරත් අහන්න ගණ්ඩ හරවද්දයක් තියෙනවා නම් ගන්න නැත්නම් අයි කරා තර්ක වාද කරන්නවත් එපා කියනවා බැනලා පන්නවත් එකක්වත් කිව්වේ නැහැ ධර්මයේ ගැන ඔන්න ඔය ටිකයි පෙන්නේ ඉතින් ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඒ බුදු පියාණන් වහන්සේ ඉදා එළිය වෙන්නකොට අර ගිහි වදක හිටපු විසාකා උපාසිකාවටයි අනේ පිට හිතතුමාටයි දුන්න හොඳ උපදෙස් දෙක මතක තියා ගන්න ඕනේ. අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. තේරුම් ගන්න දහම් අවබෝධ කරගන්න යම් කිසි අදහසක් දෙනවා. වචන හරම කරන්න එපා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වනවා අපිට වචන හරමිට යන්නේ නැහැ. කවුරු හරි කමක් නැහැ යම් නිරුක්තියක් පෙන්වුවා. ඒ නිරුක්තියේ අදහස කොයිතරම් ධර්මානුකූලව ගැලපෙනවද? ධර්මාබෝධයේ හේතු සාධකද කියලා. ඕක ඥාන ගෝචරයි. අපිට අවශ්‍යයි ඥානය ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ උපදින්ගේ ප්‍රඥාව නැත්නම් මේ ධර්ම අවබෝධ කරන්න බෑ. පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කිව්වෙත් ඒකයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥයාට නෙමෙයි කියලා. ඉතින් මේ ධර්මයේ දුෂ්ප්‍රඥයාට නම් හොයන්න බෑ මොකද වෙන්නේ? අරයා කියන එක හරිද මෙයා කියන එක හරිද මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා කොහොමද හරි අනේ මන් දන්නේ නැහැ වටනම් තේරෙන්නේ නැහැ එතින් මොනවා කරන්නද ඊ අපි දහම් අහන ක්‍රමයේ ඉස්සරහ තෝරා ගන්න කියනවල අහලා ඒ කියන වචනේ කොයිතරම් දුරට ගැළපෙනවද කොයිතරම් දුරට සාර්ථකද ඒක තමන්ගේ හිතේ දරාගන්න එකක් නිසා තර්ක කරන්න වාද කරන්න යන එකක් නෙවෙයි එළිය තමන් කරගෙන යනකොට යම් දේශකයෙක් වැරදි ආකල්පයකින් කරනවා නම් ඉබේටම යාට තේරෙන්න පටන් ගන්නවා මගේ දේශනාව මට වචනයක් නොකිය ඇහුවා පිළිගන්නේ නැහැ ගණන් ගන්නවත් නැහැ අහනවා හොඳට හොඳට අහලා හිටන් නිහල වෙනවා ප්‍රතිචාර වශයෙන් වැදගත් කියලා ගණන් ගත්තේ නැහැ. ඇයි කියලා හවට එහෙම යන්නේ නැහැ උත්තර දෙන්න. තමන්ගේ හිතේ තියාගන්නවා මෙන්න මේ අනුව මේක මේ ටික හරි මේ ටික වැරදි. අර බොර තියෙන වතුර වලේ හොඳ වතුරක් තිබුණා වාගේ මුග්ග සූප කියලා තෝකට කියනවා දේශනාවේ උපමාව. මුග්ග සූපේ කියන්නේ මුං ඇට හොද්ද. ඔය යක් ඇට කියලා જાතියක් තියෙනවා මුං ඇට වල කවදාවත් හම්බන්න බෑ. තැම්බෙන්නේ නෑ ඒක. අත හොඳට තැම්බීච්චක් තියෙනවා උඹා. ඔය අතරේ අරවක් තියෙනවා. මෙන්න මේ වගේ මුග්ග සූපේ වගේ බණ කියන අය අතරත් ඔහොම එයා තියෙනවා. හොඳ වචන ගොඩක් අසී. ඔය මොකක් හරි අදපළු දෙවිත් එහෙකුත් තියෙනවා. ගලපන්න බැරි එක. සමහරට ඒක කිව්වට හදාගන්න ඉන්නේ නැහැ. කොහොම හරි තමන්ගේකව ලොකු කර කර දාගන්න. ඒකම ඔප්පු කරන්න හදන. මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඉතින් අපි බලනකොට අපිට බලන්න ඕනේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා යම් දහමක් තුළින් රාගක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න හේතු තියෙන බව පේනවනේ. ඒකනේ හේතුකාරක නම් ඒක අනුගමනය කරන්න. ඒක තේරුම් ගන්න. මෙන්න මේක වටහා ගන්න. අනික අර වැදගත්ම දෙයක් තියෙනවා මේක හරි තේරුම් ගත්තේ නැති දෙයක්. ලෝතර බුදු පියාණන් වහන්සේ නමක්ගේ ඥාන ගෝචර වෙන ෂඩ් අසාධාරණ ඥානයන්ට ගෝචර වෙන දේවල් සමහර අය නිගමන කරන්න යන මොකට මේ ප්‍රඥාව තියෙනවා නැත්නම් මොකට මේ ප්‍රඥාව නැහැ කොහොමද අපි ඒක කරන්නේ? ඒක දැනගන්න ඉන්ද්‍රිය පරවපරියන්ත ඥානිය නැවතී ෂඩ් අසාධාරණ ඥානවි ලෝතර බුදු පියාණන් වහන්සේට පහළ වෙන ඥානෙ තියෙන්න ඕන. ඒක කිසිම ශ්‍රාවකයෙකුට නැහැ. එහෙනම් කිසිම ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන්කමක් නැහැ. ඒකාන්ත කරලා. මෙයා මොඩි. මෙයා ප්‍රඥාවන්තයි. එහෙම කියන්න බෑ. ඒක හොඳින් තේරුම් ගන්න ඕන. මෙයාට අහවල් ඥානෙ තියෙනවා. මෙයාට අහවල් ඥානෙ නැහැ. එහෙම කියන්න බෑ. මියා අහවල් මාර්ගඵලිය ලැබපු කෙනෙක් මියා මාර්ගඵලපල නැති කෙනෙක් මේ දෙකම කියන්න බෑ. යමෙක් කියනවා නම් මුලාවෙන් කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානිය නැති කෙනෙකුට ඒක කියන්න බෑ. දැන් අද වෙනකොට ඕවාගේ තියන් හුඟක් මුලාවටපත් වෙලා තර්කවාද හදාගෙන තියෙනවා ප්‍රශ්න නොදන්නේවා කියන්න ගිහින්. ඊට හොඳින් තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ තම තමන්ට ගෝචර වෙනවාද? හරි කියලා හේතු ඇතුව වැටහෙනවාද? ඒක පිළිගන්න. ඊට පස්සේ මං හරියට දන්නේ ඔබ දන්නේ නැහැ කියලා කියන්න යන්න එපා. ඉද මේව සත්‍යම් මොග මඤ්ඤම් කියන වචන අයින් කරන්න කියලා තියෙනවා. මෙන්න මේකයි ඇත්ත. උඹලා කියන්නේ බොරු. මෙන්න මේක අයින් කරන්න. මේක කිසිම කෙනෙක් ගන්න එපා කියන. ඉතින් අපි තෝරා ගන්න ඕනේ ඉඳලා මේකයි ඇත්ත අනික බොරුයි කියන වචනේ ගන්න නැතුව. මෙන්න මේ හේතුවට මේක ඇත්ත. මෙන්න මේ හේතුවට මේක ඇත්ත වෙන්න බෑ. හේතුඵල වශයෙන් බලන්න පුරුදු වෙන්න. දැන් ඒක තමයි පෙන්නේ. සතර මහා ප්‍රදේශයන්ට දාලා බලනකොට. සතර මහා ප්‍රදේශ උතුරදී තෝරා ගන්න ක්‍රමයක් පෙන්නේ. ඔය ඥානි නැතුවට. ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ තියෙන ඥානි අනිකට නැති නිසා. එක්තරා හොයන ක්‍රමවේදී අපි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඥාන ගෝචර ධර්ම කාරණා තුනක් පෙන්නලා තියෙනවා. එකක් තමයි සූත්‍රය කියන වචනේ. අනික තමයි ධර්මය. අනික තමයි විනය. ඔන්නේ ධර්මයට බහා හිටිනවා. සූත්‍රයට බහා හිටිනවා. විනයට සැසඳෙනවා. අන්න ඒ තුලින් හොයාගන්නේ මේක බුද්ධ වචනේ අද්ද නැද්ද කියලා. මෙහෙම ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. යමකට නුවණ තියෙනවා නම් අපි දන්නේ නැහැ නුවණ තියෙන එක නෑ නැති එක නะ. තම තමන්ගේ ගෝචර නම් තම තමන්ම තේරුම් ගන්න ඕන. මේ ක්‍රමයේ හොයාගන්න පුළුවන් නම් ඊයනුව දැනගන්න ඕනේ මට මේක වටහා ගන්න ඥානයක් තියෙනවා කියලා. මෙන්න මේ ටික තමයි පරිසම්බිදා මග්ගප්‍රකරණ ආදී පොත්වල විග්‍රහ කරලා තියෙනවා අටුවා විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද ඒ සූත්‍රේ? මොකද්ද ධර්මනේ? මොකක්ද ඒ කියන්නේ විනය. තේරුම් ගන්න පුළුවන් එක. වටහා ගන්න පුළුවන් ක්‍රමයක් ඔකේ තියෙන්නේ. දැන් ඔය ටික හක් කරලා සූත්‍රයයි ධර්මයයි විනයයි හොයන්න ගිහිල්ලා. විනය හොයන්න විනය පිටකේ ගත්තු. සූත්‍ර හොයන්න සූත්‍ර පිටකේ ගත්තු. එතකොට ධර්මය හොයන්න අභිධර්ම පිටකේ ගත්තු. අවින් ලොකු ප්‍රශ්න ගොඩාක් මතුවේ. ඒක දේශනා කරපෙකද නැත්නම් ඒකද කියලා කොහොමද හොයන්නේ? සතර මහා ප්‍රදීපයන් දැන් මහම හොයන හැටි බලා ගන්නත් ඕනේ එහෙම. බුදුරන් වහන්සේ දේශනා කරපු දේ මම බුදුරන් වහන්සේගෙන් මේ අහගත්ත කියලා යමෙක් කියන්න පුළුවන්. එහෙම ගන්න යන්නත් එපා. අහක දාන්නත් එපා. එතන බුදුරන් වහන්සේගෙන් අහගත්ත කෙනෙක් කියන විදිහට මම අහගත්තා. එහෙම කියන්නත් පුළුවන්. යම් තව කෙනෙක්. ඒකත් ගන්නත් එපා අහක දාන්නත් එපා. එහෙම පළපුර කියන්නේ මම මේ ගෙනාපු හැදුනේ මම මේ අහගෙන අහගත්. දැනගත්තා. එහෙම කියන්නත් පුළුවන්. ඒකත් එකපාරේ ගන්නත් එපා අහක දාන්නත් එපා. එහෙම කියන පළපුරෙන් ගෙනාපු අයගෙනේ මම අහගත්. තව පුද්ගලියෝ කියන්න පුළුවන්. එහෙම කිව්වත් ඒකත් ගන්නත් එපා අහක දාන්නත් එපා. ඔය කියන කාරණා ධර්මයට බහා බලන්න, සූත්‍රයට බහා බලන්න, විනයට බහා බලන්න. දැන් හරි ප්‍රශ්නයක් උදේ ගැටලුවක් වෙනවා. දැන් ඒවා මේසතන් ඒකන් සම්යම් භගව සාවත්තියන් විහෙරති කියලා සූත්‍රයක් කියාගෙන යනවා. දැන් සූත්‍රයේ බහ බලන්න මොන සූත්‍රයේද ඒක? ඒකත් සූත්‍රයක්. දැන් මේක බුද්ධ වචනයක්ද නැද්ද කියලා කොහොම හොයාගන්නේ? දැන් අපිට ආයතරයක් සිද්ධ වෙනවා. අර කියවු න්‍යාය ධර්මයේ ඔක්කොම විදහැරලා. මොනවයි සම්මත කරගන්නේ? සම්මත කරගන්න දෙන්නේ මොකද්ද? අර බුදුරන් වහන්සේ අහගත්තයි කියන පිරිසක් එකතු වෙලා ඒ අයගෙන් අහගත්ත පිරිසක් විසින් සංගායනා කරලා ඒ අයගේ පරපුරකින් ගෙනහල්ලා ඒ පරපුරේ කියනගෙන් අහගෙන දැන් ඒක සම්මත කරගත්තොත් අපි ඒකෙ පිළිදෙනවා කියලා අර බුදුරන් වහන්සේ කිව්ව එක කොහොමද තෝරගන්න? ඒ දේශනා කරපු එක තෝරගන්න ඔය ටිකෙන් බෑ. ඔය ටිකම තමයි බලන්න ඕනේ කියලා දාලා. එහෙනම් ඔය ත්‍රිපිටකයේ තියෙන ටිකම තමයි. අද අපි ත්‍රිපිටකය කියලා භාවිතා කරන ටික බලන ක්‍රම තුනක් වෙන්නේ. සූත්‍රයේ බහ බලන්න, ධර්මයේ බහ බලන්න, විනයේ බහ බලන්න. දැන් මේක හරිය අතරමං වෙන කතාවක් වෙනවා. පටිසම්භිදා මග්ගප්‍රකරණී සරිත් මහරහතන් වහන්සේක විග්‍රහ කරලා තිබුණේ නැහැ. දේශනා කරපු දහමක් විග්‍රහ කරන්න ඥානයක් සරිත් මහරහතන් වහන්සේට තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි ඒකත් අපි දන්නේ. ඒ අර්ථ කිම තමයි. එහෙනම් ඒක ඇත්තද කියලා බලාගන්න. ගැළපීම බලන්න ඕන. අපි ගැළපීම බලාගන්න අපිට ඥානයක් තියෙනවා නම් තමයි ඒක පිළි සියල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. ගැළපිරද කියලා බලන්න පුළුවන් ඥානයක් අපිට තියෙන්න ඕන. නැතුව ගන්න බෑ. එහෙනම් මොකද මේ සූත්‍රය? මෙන්න මේකට තමයි අපි සිව් අරිසත් කියන්නේ. මේ ලෝකයේදී ඇති යමක් තියෙනවා. මේක දුක් තුනක සම්පින්දනයක් කියලා. විග්‍රහ කරමු විග්‍රහයක් තියෙනවා. තිස්සෝ දුක්ඛ දුක් තුනයි. උපාදෝ සංකත ලක්ෂණ සංකතයක් මුල් කරලා මේ පෙන්නන්නේ. සංකාර දුක්ඛතායි දුක්ඛතා. වයෝ සංකත ලක්ෂණ විපරිණාම දුක්ඛතායි දුක්ඛතා. අඤ්ඤත්තං සංකත ලක්ෂණ දුක්ඛ දුක්ඛතායි. අනිතායිටපත්ති සංකත ලක්ෂණයක් එන දුක්ඛ දුක්ඛතාවයි යුක්තයි. සංකාර දුක්ඛයක් විපරිණාම දුක්ඛයක් දුක්ඛ දුක්ඛයක් කියන මෙන්න මේ දුක් තුනක සම්පින්දනය තමයි සංකතයක් කියන්නේ. දැන් මේක පිළිගන්නේ ඒක විමර්ශනය කරලා බලනකොට ඒක ඇත්ත බව පේන නිසායි. ඊට පස්සේ ඒක පොතකින් හොයන්න දෙයක් නැහැ. කවුද කිව්වේ කියලා හොයන්න දෙයක්වත් නැහැ. දෙවරක් එක දෙකයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන හයයි, දෙවරක් හතර අටයි කියලාගෙන යනකොට. ඔය අපිට කවුද කියා දුන්නේ? ඕක ඇත්තද? ඒක බොරු වෙන්න බැයිද? මෙහෙම එහෙම හිතන්න එකක් නැහැ. මොකද ඒක එක්තරා න්‍යායක්. වැටහෙන එකක්. මෙන්න මේ වැටහෙන ක්‍රමවේදයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ශ්‍රාවක ගෝචර දහම දේශනා කරලා තියෙන්නේ ශ්‍රාවකින්ට වැටහෙන නිසායි. අන්නේ වැටහෙන ක්‍රමයට අනුව මේ බලන්න ක්‍රමේ පෙන්ලා දුන්නේ හොයාගන්න ක්‍රම. ඒකයි මේ ක්‍රම. යම් කෙනෙක් කියනවා නම් මේ ලෝකයේ අයිතික දුකක් නැති එකක් තියෙනවා කියලා. අර න්‍යාය ධර්මයේ එකක නැති බව. ධර්ම ගෝචරව ධර්මානුකූල ඥානින ගෝචරව පේනවා. එහෙනම් අන්න අපි අර කිව්ව සූත්‍රයේ මොකද්ද? දුක්ඛාරිය සත්‍ය, දුක සමුදාරිය සත්‍ය, දුක නිරෝධාරිය සත්‍ය, දුක නිරෝධගාමී ප්‍රතිපදාරිය සත්‍ය කියන. මෙන්න මේ චතුරාර්ය සත්‍ය සිව්වරි සත්‍ය. එතන මෙන්න මේ ටික තමයි අපි අර කිව්ව සූත්‍රේ. දැන් ඊතල බලනකොට සූත්‍රයේදී කොතන හරි දුකක් නැති දෙනා තියෙනවා. ඒකේ ඉන්න පුළුවන්කමක් තියෙන්න ඕන. අපි කැමති නෑ දුක් විඳින්න. දුකක් එනවනේ කවුරුවත් කැමති නෑ. දැන් ඉතින් පද ભેද කරගන්නේ නැතුව දහම් අර්ථයේ ගැළපෙනවාද කියලා විතරක් හොයාගන්න ඕනේ. යම් දුක් දුරක සම්පීඩනයක් නම් අපි කැමතිද? ඉතින් හිතලා බලන්න ඕනේ. ලෝකේ හටගත් සංකත වශයෙන් සකස් වෙච්ච යමක් ඇත්නම් මෙන්න මේ දුක් තුන අයිතිනේ සංකතයක් එහෙම මට කල්පනාකට ගෝචර වෙනවා. අර නෝනි හිතලා බලනකොට තේරෙන්න පටන් ගන්නවා. ඒ જાති එකක් නම් ලෝකේ හොයන්න බෑ කියලා. තියෙනවා තියෙනවා කියලා එකපාර අදහසක් එන්න පුළුවන්. අර වසවර්ති මාර දෙන අදහසවා. හැවටීමකින් දෙන අදහසක්ද නැද්ද කියන එක තවම හිතලා බලන්න. අපි කැමති යමක් තියනවා කියලා ගත්තොත් දුක නැති දෙනක් වෙන්න ඕන. යමක දුකක් අපි සැප තියනවා කියලා අපි හිතා ඉන්නේ ඒවා. අර දුක් තුනේ යුද්ධද නැද්ද කියලා බලන්න ඕන. දුක් තුනකින් යුද්ධවන්නා ගොඩක් නොතේරෙන නිසා අපි සැපක් කියලා ගන්න හැටි විග්‍රහ කරලා දුන්නා. ඒක එහෙමද නැද්ද කියලා විමර්ශනය කරලා බලන්න ඕන. අනේ විමර්ශනය කරලා බලනකොට තේරෙන්න පටන් ගන්නවා න්‍යාය ධර්මේ නම් ඒක තමයි. අපි දෙකින් හිත මුදවා ගන්න බැරි බව ඇත්ත. නව කාරණේ ඇත්ත මොකද්ද? ඒක දුක් තුනකින් යුක්තයි කියන එක බොරුවක් නෙමෙයි. මම මට ඕන හැටියට කවවත්තන්න කැමැති වුණාට ඒ දුක් තුනර උරුම ධර්මතාවය ඒකේ ගෝචරයි. ඒක ස්වභාවය ඒකයි. එහෙනම් දුක සැප කරගන්න හැදුවට හරියනවා. අන්න ඒක දකින්න පුරුදු වෙන්න ඕන. ඉතින්ලා මේක දැකගත යුතුයි. අපිට අත්හැරගන්න බැරි එක වෙනම දෙයක්. ඔතෙන්දී හොඳට තෝරා ගන්න විදියක් තියෙනවා. සමහර කෙනෙක් පටලවා ගන්න තැන. ඇයි දුක නම් උඹලා ඒක පරිහරණය කරන්නේ? කොහොමද අදහස් දෙන්න පුළුවන්? වැසි කිරිය සැපද? අපිට අදහස් දෙන්න තේරුම් ගන්න හැකියාව තියෙනවා. වැසි කිරිය සුවඳද? වැසි කිරිය නිදා ගන්න පුළුවන් තැනක්ද? වැසි කිරිය කියන්නේ කෑම කන්න පුළුවන් තැනද? ගැලපෙන්න තැනක්ද? ඉවිඳ ලෙව කන්න පුළුවන් තැනක්ද? එහෙනම් ඇයි යන්නේ? උදේ පාන්දර දුවලන්නේ නැතිද? දවල් රාත්‍රි නිදුවන්නේ නැතිද? මොකද නිදුවන්නේ නැත්තේ ඉතින්? ඔය තර ප්‍රශ්නේ මොකද කියන්නේ? හොඳ නැති එක ඇත්ත. ගඳ ගහන බවත් ඇත්ත. අපි නිසිදු බවත් ඇත්ත. නමුත් පරිහරණය කරන්න වෙලා තියෙනවා තවත් ප්‍රශ්නයක් උඩ. මෙන්න මේ ක්‍රමවේදී තෝරා ගන්න. පරිහරණය කරන්න සිද්ධ වෙලා තියෙන පළියට ඒක හොඳයි කියලා නිගමනය කරන්න බෑ. ඒක යථාර්ථයට කන පිට ගහලා කතා කරන්න බෑ. එහෙම යන වචනයක් කියනවා. කණ්ඩ හිතුනාම කබර ගෝයා තල ගෝයා වෙනවා කියලා. ඒ කතාව මෙතන ගලපන්න බෑ කියන්නේ කබර ගෝයා තල ගෝයා වෙන්නේ නෑ. ඒ කණ්ඩ හිතුනාම තල ගෝයා කියනවා කිව්වා වගේ කතාවක් තමයි සමහර අය අනිත්‍ය දුක අනත් ඒවා අරගෙන හැමදේකම අනිත්‍ය නෑ කියලා කියන්න යනවා බලන්න. එහෙමත් වෙනවා. ඉතින් තෝරා ගන්න ඕනේ යථාර්ථය. අනිත්‍ය වුණාට කරන්න දෙයක් නැති ඒවා තියෙනවා. ආහාර පිළිගන්න අනිත්‍යයි. යන්නේ පිළිපා දෙන එකත් අනිත්‍යයි. දුක්ඛානත් ඔකෙම තියෙනවා. හොයාගන්න එක වලදන එක මේ හැම එකක්ම ඒ ස්වභාවයේ තියෙනවා. එනවා රහතන් වහන්සේ පිළිපා දෙනවා. දාන ලබා ගන්නවා වළඳනවා ඔක්කොම කරගන්න. සිවුරත් අනිත්‍යයි. පාත්‍රේ අනිත්‍යයි නැත්තේ නැහැ. ඒක අනිත්‍යය විසි කරන්න බෑ. ඒ ජීවිතය අවසානකම් තියෙන්න ඕනේ. පැවැත්මේ අවසානය කියනකම් පරිහරණය කරන්න තියෙන එක අනිත්‍ය වුණත් තියාගන්න වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමී දැනගන්න ඕනේ. ඉතින් ඒතකොට මට පරිහරණය කරන්න තියෙන මේ අනිත්‍යය කියන්නේ හොඳ නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අන්න ගැලපෙන්නේ නැතුව යන. අනිත්‍යදී අනිත්‍ය බව දකින්න ඕනේ. කැමිතේ පාත්තන්න බැරි දේ කැමිතේ පාත්තන්න බැරි දේ බව දකින්න ඕනේ. ඒ දැක්කා කියලා. අතන්න බැරි ඒවා තියෙන. මොනවා කරන්නද? කැමිතේ පාත්ත ගන්න බැරි වුණා. මේ පැවැත්මේ ඉන්නකම් පරිහරණය කරන්න වෙනවා. නරක වුණත් කරන්න වෙනවා. හොඳ හින්දා නෙමෙයි. නොකර බැරි නිසා. අන්නේම අදහස් තේරුම් ගන්න ඕනේ. එතකොට දහම වර්ධින්නේ නැහැ. අනේ සූත්‍රයේ බහ බලනකොට. එළම දුක් ගොඩ බව දකින්න. අන්නේතර යට එක අදහසක් එනවා. මේ දුක් ගොඩ පවත්තන්න වෙලා තියෙන කුමක් මුල් කරගෙන මේ කය මුල් කරගෙනයි. මේ කයක් මුල් කරගෙන මේ දුක් වලින් මිදෙන්න බැරුව තියෙනවා. කයට වරිගිනි වෙනවා. දුකයි කියලා ලෝකෙ අත්හරින්න බෑ. කන්න හොයන එක අත්හරින්න බෑ. පිපාසය එනවා. වතුර බොන එක දුකයි කියලා අත්හරින්න බෑ. ඔහොට මහන්සි වෙන්න ඕන ලිංග කපල මහන්සි වෙන්න ඕන කියලා නිකන් ඉඳලා බෑ. ලෙඩක් හැදුනා වැහැරිනා දුක් වෙනවා හරි අමාරු වෙහෙසයි. බෙහෙත් ගන්න එක දුකයි කියලා නිකන් ඉඳ බෑ. කරගන්න වෙනවා ඉන්නකම්. හැබැයි එකක් දකින්නවා. ආදීනව දැක දැක එහි චන්දරාගයෙන් දුදුරු වෙලා මිදිලා මේ කය කවද්ද ඉවර වෙන්නේ? එදා වෙනකන්නේ මේ දුක මොනවා කරන්නේ? ඔන්න ඔතන ඉන්න ඕන. මේ කය අවසානයේ යම් දවසකද එදාට මේ දුකෙන් නිදහස් කියලා මේ දහම වැටහිලා වැටහිලා පූර්ණ වෙච්ච දාට අරිහත්ත්වයේ කියන තත්ත්වයක් ඇති වෙලා අන්න එදාට බලාපොරොත්තු වෙනවා ඊ අවසාන දුකෙන් නිදහස් වෙන දවස කවද්ද මට එන්නේ? අනිකයි ජීවත් වෙන්නේ කවද්ද දෙක දවසක් හරි ජීවත් වෙන්නේ කියලා ඉන්නේ. යථාභූතේ පූර්ණ කරගත්ත කෙනා කවද්ද එක දවසක් හරි ඉක්මනට මේක ඉවර කරගන්න කියලා හිතන. ඉවර වෙනකන් ඉන්නවා. ඉවර කරගන්න බැරි නිසා. ඉවර වෙච්ච දාට දන්නවා එදා වෙනකන් විතරයි මේ පරිහරණය. නිත්‍ය නිසා දුක නිසා අත් නිසා පරිහරණය කරනවා නෙමෙයි. අනිත්‍ය දුක අනාත ගුණ ගොඩ බදාගෙන ආපු නිසා අනිත්‍ය දුක අනාතදී ඒක කිලවණක පරිහරණය කරන්න වෙන නිසා පරිහරණය කළා නිසා ඔය පරිහරණය කරන කිසි එකක් තුළ නිත්‍ය සුඛ අත්දැකියක් තිබිලා නැහැ. අන්න යථාර්ථයක් දකින්න. මෙන්න මේ ක්‍රමයේ දකින්න ඕනේ මුල. දුක දැකහම මේ දුක හටගන්න හේතුව මොකද්ද? මේ යථාර්ථය දැක ඒක හොඳයි කිය කිය පස්සේ දුූපයකම ඒ පස්සේ බලා හබාගිය කියන දුක සමුදේ. දැන් මේක මොන පොතේද තිබුණේ කවුද කිව්වේ කියලා අහන්න දෙයක් නැහැ. මේක න්‍යාය ධර්මයක්. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් පහළ නොවුණත් මේ දුක් තුනක සංකතියක තියෙන දුක් තුන එසේමයි. මේ චන්දරාගයේ බැඳීමමයි දුක සමුදේ. තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් දුක සමුදේ එකමයි. මේ චන්දරාගය දුරු කර දැම්මොත් නැවත වාරයක් මේ දුක්ඛද පහළ වෙන්න තිබිච්ච හේතුව දුරු වෙනවා. ඒ න්‍යාය ධර්මයේ එහෙමයි. තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් අවුද්දෝත්පාද කාලෙත් ඉච්චරයි බුද්ධෝත්පාද කාලෙත් ඉච්චරයි ඒක එහෙමමයි. මේ යථාබෝධි ප්‍රඥාවෙන් දැනගන්නවට වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගය තුළින්ම යථාබෝධි පූර්ණ වෙලා හිටා මේකේ මිදෙනවා. ඒකේ තථාගතයන් පහළවුණත් නැතත් ධර්මතාවය ඕකයි. මෙන්න මේක දකින්න. මෙන්න මේක දැක්කට පස්සේ ඕක බුදුහාමුදුරුවෝ දේශනා කරාද නැද්ද කියලා සැකේකුත් නැහැ. මොකද ඔන්නේ සූත්‍රයේ වහ බැලුවනම් ඔන්නක බුද්ධි ගෝචර බව පේනවා. ඒක සත්‍යයක් බව පේනවා. එහෙනම් යම් උත්තමෙක් සත්‍යවාදීද සත්‍ය ධර්මයේ දැක්කද බුද්ධිවන්තද බුද්ධද ඒ උත්තමයන් වහන්සේ සත්‍යයක් නිදේශනා කරා. එහෙනම් කොහොමද බුද්ධ දේශනා සැකයක් කියන්නේ? ඒක බුද්ධ දේශනා නෙමෙයි කියන්නේ. ඒක බුද්ධ දේශනාව කියන්නේ ගොමනේ කරන්න ඕමයි. එහෙනම් මම ඇහුවේ එහෙම දේශනාවක්. ඒ සත්‍යය දහගත්තා. එහෙනම් ඒ අහව දැනට එනකම් දේශනාව සුද්ධ වෙලා තියෙන්න ඕනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගෙන් දේශනා කිරීම ගැන සැකේකුත් නැහැ. ඒ දේශනාව අහගත්ත කෙනා ගැන සැකේකුත් නැහැ. ඒ පරපුර ගැන සැකේකුත් නැහැ. ඒ පරපුරේ නහගත්තා කියලා ඇති සැකේකුත් නැහැ. මොකක් නිසාද? ඒක එසේමයි කියලා බුද්ධි ගෝචරව දැනගත්ත නිසා. මෙන්න දහම් දකින්න ක්‍රමී. ඉතින් මේ ක්‍රමී පැත්තකින් තියලා. අනේ මන්ද අරහවුරු එකක් කියනවා, මේ හාමුදුරු එකක් කියනවා, අරෝපාසක වාහත්‍ය එකක් කියනවා, මෙහා එකක් කියනවා, කෝකද ඇත්ද? අනික බොරු. දැන් මොකද කියන්නේ? නෑ නෑ උඹලා එකක්වා කියන්නේ එපා. මං කියන එක අහපල අනික බොරු. ඉත මේ සත්‍යම් මොකම යකෝ මොකම කියන. මම කියන එකයි අනික කියවෝ. ඔකම තමයි. ඉතින් හැම පැත්තෙම කර කියන ඔලෝක එක්කම හදාගෙන ඔලෝ කරකෝ කරකෝ යනවා. තමන්ට තේරුම් ගන්න බැරි වෙනවා දහම් හොයන ක්‍රමවේදය. ඔය ක්‍රමවේදය හොයාගෙන ඕනේ දහම් දකින්න. ඒ නිසා ඒක දැනගත්ත ක්‍රමවේදය හරියට තේරුම් ගත්තට පස්සේ කවුරු මොන බණ කිව්වත් කමක් නැහැ. ඒවල හැපෙන්න යන්න ඕනෙත් නැහැ, තරින්න යන්න ඕනෙත් නැහැ. හොඳට අහන්න. කියපුවා. කියන එක අහින්න සුසු ගන්න අහගෙන ඉන්නවා. වැදගත්තිය තියනවා නම් මොනවද ඊටිය ගන්න. ඒක තවම තේරුම් ගන්න මේ සතර මහා ප්‍රදීසයන් විසඳපු ක්‍රමයට අර. දැන් මේකේ දකින්න එක ක්‍රමයක් ඔය. ඥාන ගෝචර ක්‍රමයක්. ඕරියා සූත්‍රයේ බහවර. ඊට පස්සේ ධර්මයේ බහවරන ක්‍රමයක් තියෙනවා. මොකක්ද මේ ධර්මයේ බහවරන ක්‍රමය? මොනවා හරි සංකතයක් ලෝකේ හටගත්තා. ජරා මරණයට පත් වෙන එකක්මයි හටගත්තේ. ජරාවට මරණයට පත්නවන සංකතයක් ලෝකේ කොතනකවත් හටගන්න හේතු නැහැ කියලා අවතාරයක් තියෙනවා. මේ සිද්ධාන්තය මොකද්ද කියලා හිතලා බලාගෙන යනකොට ජරාවට පත්නවෙන මරණයට පත්නවෙන සකස් වෙච්ච දෙයක් මොනවා ගැන හිතලා බලුවත් අපිට අහුවෙන්නේ නැහැ කියනවා. අපිට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නම් බුද්ධි ගෝචරව දකින්න පුළුවන් ක්‍රම තියෙනවා. ලෝකේ විද්‍යාමානෙන්න යවත් තියෙනවනේ. ඒක වෙනස් වෙවි කොහටද යන්නේ? දිර දිලා යනවා. ගෙවි ගෙවි යනවා. වැනසිලා යනවා. දැන් මේක දැනගන්නකොට ලෝකේ ගැන හිතන්නේ ඉස්සෙල්ලා. පළවෙනි දැන ගැනීම තමයි. තමාගේ කය ගැන බලාගෙන ඉන්න ඕනේ. හොඳයි ලෝකේ තියෙනවා බලන්නේ දෙවෙනි. ලෝකේ තියෙනවා සදාතනික තියනවාද නැද්ද කියලා බලන් ඉසෙල්ලා. හොඳයි මේකයි සදාතනික නැත්නම් මේක ජරාවට මරණයට පත් වෙනවනේ. මේ ඇහැ, මේ කන, මේ නාසය, මේ දිව, මේ කය ජරාවට මරණයට පත් වෙනවනේ. මේ ඇහැට පේනවා කොච්චර තිබුණා. කනට ඇහෙනවා, නාසයට දැනෙනවා, දිවට දැනෙනවා, කයට දැනෙනවා කොච්චර තිබුණා. ඉතින් මම කරන්න වගේ කරන්න පුළුවන් එකක් ඒක තියෙනවා. ජරාවට මරණයට මේකයි ගොදුරු වෙනවා නම් අනික ඔකෝ තිබුණාද වැඩක් නැහැ. මේකයි තිබුණාද අනිකවත් ගොදුරු වෙන නැහැ. ඒවා තිබුණාද වැඩක් නැහැ. ඒවා වෙනස් වෙනවා නම් මේකයි තිබුණාද අපිට උන්න හිර පාතන එකක් ඕකයි නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් දකින්න. එහෙනම් යමෙක් ජරාවට මරණයට පත් වෙනවා දැක්කහම අපි ඕවට ප්‍රිය කළා. ඒවා හොඳයි කියලා හිතුවා. අපි කවදාවත් ගොඩනගන්න කැමති නැහැ ජරාවක් මරණය. නරක දෙයක් ගොඩනගන්න කැමති නෑ. හොඳ දෙයක්මයි බලාපොරොත්තු වෙන්නේ. ඊට වෙනත් දෙයක් අනිත් දෙයක් තමයි ජරා මරණය කියන්නේ. බලාපොරොත්තු නොවිච්ච දෙයක්. ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ. හැමදේම බලාපොරොත්තු වෙන්නේ පවත්ත ගන්න හොඳ ඉඳියා ගන්න. වෙන්නේ නරක පැත්තට යන්නේ. අනිගේ ස්වභාවය දකින්න ඕන. මොකටද මේ බලන්නේ? ධර්ම න්‍යාය බලන්න. ධර්මයයි ධර්මතාවයයි දෙක. මේ බලන්නේ ධර්මයන්ගේ ධර්මතාවය. ධර්ම න්‍යාමතා කිව්වේ ඒකයි. ධර්මයේ බහ බලනවා කිව්වොත් නැතෙන්ද බහ බලන්නේ. ධර්මතාවයේට බහ වැඩි. සූත්‍රයේ බහ බලනවා ධර්මතාවයේට බහ බලනවා. මොකක් ධර්මතාවය? ඔය ජරා මරණ කවදා විද්‍යාමාන වෙන්නේ? මොනවා තිබුණොත්ද? අන්න න්‍යාය ධර්මයක් දකිනවා. ජාති කියලා ලෝකේ යමක් තිබුණොත් තමයි ලෝකේ ජරාවක් මරණයක් විද්‍යාමාන වෙන්නේ. ජාතියක් ලෝකේ පහළ වුණේ නැත්නම් ජරාවක් මරණයක් එසේ හටගන්නද? දැන් මේ කතාව පිළිගන්න. කවුරු නිසාද? කවුරුවත් කිව්ව හින්දාද? කවුරුවත් ඔක කොහොම නෙමෙයි කියපුවා නිකන් ඉන්නවද? අපි මේ බෝල ධර්මයේ දැක්කා නම් ඔක තේරුම් ගත්තා නම් නෑ නෑ සදාතනික ජාතියක් තියෙන අහවල් දෙන ඒකේ ඉපදෙන කවදාවත් මැරෙන්නේ නෑ ඒකේ ඉන්න පුළුවා විවිධ කතා කියන්න පුළුවා. ඔය ඔක්කොම ජරා මරණ දුක නෑ ඔක්කොම විවිධ දේවල් කියන්න පුළුවා. මොනවා කිව්වත් අපි යමක් දැනගත්තා. මකද්ද ජරාවන මරණයට පත් වෙනවා නම් ඒකට જાතියක් තියෙන්න ඕන. જાතියක් ගොඩනගනවා නම් අපි කැමති නෑ නරක જાතියකට. ගොඩනගන කාරණේ කවුරු කෙරුවත් සිද්ධ වෙන ක්‍රමේ මොකක් වුණත් නරක જાතියක් ගොඩනගෙනවට නම් කැමති නෑ. එන හොඳ જાතියක් ගොඩනගාගෙන ඉන්නයි කැමති. ජරාවට මරණයට පත් වෙලා වැළඳිනවා නම් ඒක අපි ඒකට කැමති නැහැ. එහෙනම් අපි දන්නේ නැතු තේරුම් ගත්තේ නැති හරියක් තව තියෙනවා. තව ඥානගෝචර වෙච්ච නැති හරියක්. ඒක හොයාගෙන යන ධර්ම න්‍යායය තමයි මේ බලන්නේ. මේක පොතේ තිබුණාට කවුරුවත් කිව්වට පරම්පරාවෙන් ගෙනාවට අපේ ගුරුවරයා කිව්වා කිව්වට මෙහෙම පිළිගන්න එකක් නෙමෙයි. තේරෙන්නේ හින්දා පිළිගන්න. වැටෙන හින්දා පිළිගන්න. දැන් જાතියක් හැදෙනවා නම් යම් ක්‍රමයකින් මෙන්න මේ ක්‍රමයටයි වෙන්නේ. එහෙනම් ලෝකේ අහම්බෙන් යමක් පහළ වෙන්න කිසිම හේතුවක් නැහැ. මොනවා හරි පහළ වෙච්ච නිසා සදාතනික තියෙන දෙයක් ලෝකේ ඇත්තේ නැහැ කියලා සමහර ඥානගෝචරව වැටෙන්න පටන් ගන්නවා. ලෝකේ සදාහටම තියෙන දෙයක් නැහැ. ගියත් දොලා බැලුවත්, ගහක් වලා බැලුවත්, ගලක් ගලක් බැලුවත් ඉතින් මොනවා වැළුවත් ශරීර වැළුවත් හොයලා බලුවාම බලන හැම දෙයක් ගැන ඒ අනාදීයම තමයි විචේව නෙවෙයි කවද හරි ආරම්භිත තියෙන්නේ. බීජයක් අරින බැලුවා කවද හරි බීජයක් පැලවිලා ඉතින් පැලෙලා පුංචි පැලයක් හැදිලා පැලේ ලොකු වෙලා ඒක ගහක් වෙලා ඵල දරන්න පටන්ගෙන මෙහෙම ගිහිලා උස මහත් වෙලා කෝල් බැහිලා අන්ති පොළත් පුංචි වෙලා කෝල් ආධික වෙලා ඊළඟ දිරකට වෙලා කැල්ල කරලා මැරලා ගියා. ගහක ස්වභාවය විතරයි. කොස් ගහ දෙච්චරයි, පොල් ගහ දෙච්චරයි, ලෝකෙ දෙල් ගහ දෙච්චරයි තියෙන උපෝභ ගස් ජාති ඔහොමයි. වැල් ජාතිත් ඔහොමයි. උපන්නා රදුරුවෙක් වශයෙන් ආවා. ළමා වයසක් ආවා නැත්නම් ඒ තත්ත්වයක් ආවා. ගැටවර වයසක් ආවා, තරුණ වයසක් ආවා, මැදි වයසක් ආවා, මහලු වුණා, වැහැරිලා ගියා, මැරලා ගියා. ওই තත්ත්වේ නැති මිනිසියෙකුත් නැහැ, සත්ත්වයෙකුත් නැහැ. සියලු සත්‍යයත් ඔය විදියයි. නැත්නම් සත්‍යයත් අපේ කයත් මේ ලෝක සත්‍යයත් දව්‍ය වස්තු වශයෙන් අපිට පේනවා මම මගේ කියලා ඔක්කොම ටිකක්. ওই જાතිය නම් අපි ඉතල උතේනයි බලන්නේ. මම කියන දේ තියෙනවත් ওই જાතියේම. මගේ මගේ කියලා බදාගන්න කියවත් ඒ જાතියේ. එහෙනම් ජරාවට මරණයට පත් වෙන જાතිය ඇරෙන්නේ. තව එකක් උතෙන් තිබිලා නැහැ කියලා. අපි මේක නුවණින් දකිනවා. දැන් මේ දැක්ක එක පිළිගත්තී. කවුරුවා කිව්ව නිසාද? එහෙම නැත්නම් පරම්පරාවෙන් ගෙනාපු හින්දාද? පොතපතේ තිබිච්ච නිසාද? අපේ ගුරුවරයාට විශ්වාසය තියලාද? එහෙම එකක් නෙමෙයි. මේක එහෙම කියලා තේරෙන නිසායි. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ කවුදා හරි. බණහල උදෙන්ද ආවෝ. මොනම විදිහකින්වත් ඒ අවබෝධය, ඒ ධර්මඥානිය වෙනස් කරන්න බෑ. කවුරු මොනවක්වත් වෙනස් කරන්න බෑ. එහෙනම් බෞද්ධ වෙන්නේ ඔන්න ඔතෙන්දී. ඔයදී දකින්න දාට බෞද්ධ වෙන. ඒකයි කියේ ධර්මයේ දකින්න ඕනේ. යෝ ධම්මං පස්සේ සෝ මං පස්සේ යමී ධර්මයේ දකී දෝ මා දකිලා බුදුරජාන් වහන්සේ දකින්නේ එහෙමයි කියලා පෙන්නේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සේ සෝ ධම්මං පස්සේ යන පටිච්ච සමුප්පාදී දකින්න ධර්මයේ දකින්න බෑ. ඒකයි ක්‍රමී. ඕක තමයි පටිච්ච සමුප්පාදී දකින්න හැටි ඔය කියන්නේ. මම ඔන්න ඕක දකින්න ඕනේ. එතන මොකද වෙන්නේ? දැන් අපි දකින් නැති හරියක් තියෙනවා තේරුම් ගන්න හරියක්. මේක තේරුම් ගන්න කවදා හරි පුළුවන් දවසකදී තේරෙන්නේ. අපිට ඉස්සෙල්ලා වාසිය හරි අපිට හම්බ වුණා. ජරාවක් මරණයක් නිසා. ජරා මරණය හටගන්න ජාති හේතු වෙච්ච හැටි දැක්කා. ඕක දැනගන්න දිවසක් ඕනේ නැහැ. පෙර ආත්මයව ගැන දකින්න ඕනෙත් නැහැ. මොන විදිහද මේ ශරීරය හටගත්තේ කියලා දකින්න ඕනෙත් නැහැ. ඒ එකක්වත් දැක්කේ නැතුව අපි දැකිය යුත්තක් දිවසක් නැතුව දේවකාලයක් නැතුව නුවණින් දකින්න පුළුවන් හරියක් දැක්කා. මේ කය කොහොම හැදුණා හරි හැදුණා. හිතයි කයයි දෙකක් යුද්ධවන්නව කයත් හිත සවිඥානික කයත් තියෙනවා. මේක කවදාවත් කොච්චර පවත්වන්න කැමති නම් හොදට එසේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මෙන්න මේක දකින්න. එහෙනම් කැමති දේ පවත්වන්න පුළුවන්ක කයක් වශයෙන් අපිට හම්බෙලා නැහැ කියලා දකින්න. ඒකේ ස්වභාවය මොකද්ද? ඔන්න ඔය ආකාරයෙන් ජරාවට මරණයට පත් වෙනවා කියලා දැක්කහ. අපි ওই ටිකවත් ඇති නිවන් දකින්න. ওই නිහාර තේරුම් ගන්න පුළුවන්. අනි ඊළඟ තවත් දකින්න හරියක් තියෙන. මොකද්ද? මේ හටගන්න දෙයක් ආකාශනිකව හටගන්නේ නැහැ. ආකාශනික කියන්නේ අහම්බේ කියන්නේ. හේතුවක් නැතුව හටගන්නේ විදිහක් නැහැ. ඒකයි කාරණා. හේතුවක් නැතුව ලෝකේ අහම්බෙන් හටගන්න දෙයක් නැහැ. මොනවා හරි හටගන්නවා නම් හේතුවකින් හටගන්න ඕන. යන්නේ න්‍යාය ධර්මයේ වැටෙහෙඳ පටන් ගන්න. ඒකත් ඥාන ගෝචරයි. ප්‍රඥා ගෝචරයි. හේතුවක් නැතුව ලෝකෙ කිසිවක් හටගන්නේ නැහැ. හේතුවක් ඇතුවමයි ලෝකෙ හටගන්නේ. බිහිවීමක් වෙන්න ඕනේ. යමක් ක්‍රමක්‍රමයෙන් බිහි වෙලා පූර්ණ වෙනකොට තමයි යමක් පේන්නේ. එකපාරක පේන්නේ නැහැ. භව වෙලා යනවා. ජාතිලා පේනවා. මෙන්න හොඳින් තේරුම් ගන්න හරියක්. භව වෙනකොට හේවත් බිහි වෙනකොට ජාති වෙනවා. ජාති වෙනවා. භව පත්‍ය ජාති. ඔබ කෙටියෙන් ගත හරියක් වෙයි පෙන්නන්න. භවේ නිසයි ජාති. දැන් කාම භවක් අපේ හිතේ හටගත්තු. අපි ගතත් ඊට අනුකූල වෙනවා. කාම ජාතියකට හැඩ ගැහෙනවා. ද්වේෂ භවක් හිතේ හටගත්තොත් මුළු ශරීරයේ අඟපසඟ හැම එකක්ම ද්වේෂ ජාතියට අනුව හැඩ ගැහෙනවා. මෝහ භවක් හටගත්තොත් මෝහයට අනුව හටගන්නවා. කරුණාවන්ත භවක් හටගත්තොත් කරුණාවන්ත ස්වභාවය ගන්නවා. මේ ජාතියවල වෙනස් වීම භවයට අනුකූලයි කියන පුංචි සිද්ධාන්තය. මෙන්න මෙහෙම ක්‍රමයකින් ඉතලා දැනගන්න. බව හටගත්තොත් ජාති හටගන්න. මේ හටගන්නේ දැනගන්න ක්‍රමයක්. දැන් මේ මොකද්ද දැනගන්නේ? පටිසන්ධි පටිච්ච සමුප්පාදේ දකින්න ඉස්සෙල්ලා ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදේ කියන එක දකින්න හැටි. මේකත් හොඳින් තෝරගන්න ඕනේ. එක්තරා බෞද්ධ බුදුරජාන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි පෙර බව ගැන මට කියන්න. ඒ පිළිබඳව දත්තයන් නැති ඔබට මම කියා දෙන්න ගියොත් ඔබ තේරුම් ගන්න මොන ක්‍රමයකින්? ඒ කොහොමද ඔබට වැටහෙන්නේ? එහෙනම් ස්වාමීනි මතු භවයේ තියෙනවාද? ඒ ගැන මට කියා දෙන්න. මතු භව පිළිබඳව දත්තයන් නැති ඔබට මම මතු භව ගැන කිව්වොත් ඔබ කොහොමද තෝරගන්නේ? බවුන එහෙම නෙවෙයි. ඔබට මේ දැන් මේ ජීවත් වෙන කාලයක් තියෙනවා. ඒක ඔබට තේරෙනවා වැටහෙනවා. ඒ පිළිබඳව ඔබට දත්තයක් තියෙනවා. මෙන්න මේ ටික ගැන තෝරා ගන්න මම ක්‍රමයක් කියා දෙන්න. ඒතකොට ඔබට අනිපා තේරිය අනුසාර. මෙන්න මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ දේශනා කළා මේ භවෙදීම ලබන එක. මෙන්න මේක තමයි ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදයේ කියන්නේ. මේ ඉපදිලා ඉඳලා මැරෙනකන් යන කාලය තුළ පරිසම්පාද ක්‍රියාවලියක් මෙතන ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. සිද්ධාන්තය දැනගන්න එතන. ඊට පස්සේ අනුසාරයෙන් දකින්න පුළුවන් පෙර භවයයි මේ භවයයි මතු භවයයි සකස් වෙන ගැළපෙන ආකාරය. මූල සිද්ධාන්තය දැකලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. අන්න ඒක තමයි ධර්මයේ දැකීමේ මුල. දැන් ඒක තමයි මේ බවක් හටගන්න හැටි කිව්වේ. දැන් මේ ශරීරේ කාම ජාති කියන නෙමෙයි ඔක්කොම. කාමුකයෝ කියන කොටසක් ඉන්නවා. අහ බුද්ධිය හරි කාමුකයි. අහ බුද්ධිය මහ දේත හරි තරහ යනවා යකාවාගේ දේත සහිතයි. තව කෙනෙකුට කියනවා. අහ බුද්ධිය මහ මෝඩේ. මෝඩකමයි කරන්නේ. ඒවා මෝඩයා ඔහොම කියන මන්ද බුද්ධිකයේ තව කෙනෙකුට ඔහොම කියනවා. ඒවා මෙලෝ ජාති වෙයි. මේ විවිධ ජාති හටගන්නවා මෙලෝ ජාති වශයෙන්. මෙන්න මේ මෙලෝ ජාති හටගන්න පරිත්‍යාගෝපාදයෙන් මේ බලාගන්න ඉස්සෙල්ලා. කරන කියන කටයුතු අනුව ඔහු හිතන කරන කියන දේට අනුකූලව මෙලෝ ජාතිකයෙක් වෙනවා. වාසිට සූත්‍රයේ බුදුරන් අහතේ කාරණේ දේශනා කරා. යම් කිසි පුද්ගලෙ හොරකම් කරනවා නම් ඒ හේතු කොටගෙන ඔහු හොරා වේ. ඔහුට හොරා කියන ಜಾති නම ලැබෙනවා. මිනිසු මාන්නකාරකම තියාගත්තේ ಜಾති ගෝත්‍ර නාමයක් තියෙනවා. ඒක එක වාගේ ඉන්න මේ මිනිස්සෙයින්ට ජාති නාම ભેද කරගෙන ජාති ભેද කුල ભેද හතර ભેද හදාගෙන මේ මිනිස්සු හදාගත්ත ක්‍රමයක් තියෙනවා අසාධාරණ ක්‍රමයක් කියලා අපි නවුදිරන් වහන්සේ ඒක. ඒක සාමාන්‍ය ජාති ભેදන ක්‍රමී නෙවෙයි කියලා අපි හිතනවා. ඒක විවිධාකාර දෘෂ්ටිගත බුද්ධලින්ගේ ජාති ભેදන ක්‍රමයක් කියලා අපි හිතනවා. මේ සිංහල මේ දෙමළ ඉතින් මේ බර්ගර් මේ මුස්ලිම් ඔහොම බෙදෙන මම නෙමෙයි ඔක පෙන්වන්නේ වාසෙට සූත්‍රයේ බුදුරජාන් වහන්සේ. එන්න මට අනිසරේ දොස් කියනවා. මම අවුදියා කියනවා කියලා. ඉතින් කරුණා කළා වාසෙට සූත්‍රයේ බලන්න. ඒතර තේරෙනවා. මෙන්න මෙදෙන්නේ නියම ಜಾති බෙදෙන ක්‍රමී පෙන්වනවා අර වාසෙට බවුනට. යමෙක් හොරකම් කරනවා නම් ඒ හොරකම නිසා ඒකෙ පිහිටපු නිසා ඒකෙ වැහැගෙන කටයුතු කරපු නිසා ඔහු හොර ජාතිකයෙක් වෙනවා. ඔහු හොරා කියන නම ගැලපෙනවද නැද්ද? ඒ බුද්ධිලේ ආගමික වශයෙන් හෝ ජාතික වශයෙන් හෝ කුල වශයෙන් හෝ කවුරු නම් ඔහු හොරෙද්ද නැද්ද? ඔහු හොරා කියන එක ගැලපෙනවා. අන්න ගැලපෙන ජාතිය. යම් කිසි බුද්ධිලේ මත්පැන් බොනවා. බීමට බැඳිලා ඉන්නවා. ඒකම ඇතුළු කරනවා. එහෙම කටයුතු කරගෙන ඒකෙම läගගෙන ඒ જાතියේ බැහැලා ඒ විදිහේම කටයුතු කරගෙන ඉන්න බුද්ධිලෙක් ඉන්නවනේ. ඔර බේවාදා කියන. જાතියක් වශයෙන් ඔහු මොන જાතිය වශයෙන් සම්මත ලෝක සම්මතිය කවුරු මොනවා කිව්වත්. එහෙමනම් ඔහු කටයුතු කරලා ඔහු බේවාදී. අනේ බේබදු ජාති. යමෙක් මිනි මරනවා. ඔය මිනි මරුනේ. ඒකම කරනවා නම්, ඒකට වැහැගෙන ඉන්නවා නම්, ඔහු එකෙන් මිදෙන්නේ නැත්නම්, ඔහු ඒ ගති ලක්ෂණය දුට්ටියේ ඉන්නවා නම්. ඔර මිනි මරුවා කියන්නේ. මංකොල්ල කරලා මංකොල්ලකාරයා කියන්නේ. අසත්පුරුෂ වැඩ කරන අසත්පුරුෂයා කියන. නීච වැඩ කරන නීචයා කියන. මේ විදිහට නම හැදෙනවා. ಜಾති හැදෙනවා. මෙන්න මේක තමයි ප්‍රවෘත්ති ಜಾති ඵලිත සම්පාදින් දරගන්න. මේක හොඳින් දැනගන්න ඕනේ ඉතින්. එන මොන බවක් නිසාද මේ ಜಾති හැදෙන්නේ? ඊ බව ආපුහාම හිතට. ඊ ස්වභාවය ඇති වුණහම. ඒ බවට අනුකූල වෙච්ච ආ වූ ಜಾතිය මේ එකම කය හැඩ ගැහෙනවා ඒ ස්වභාවයන්. මේ ප්‍රවෘත්ති පරිත්‍යාගපාදී හැඩ ගන්න ජාතියයි. මේ කියන්නේ. අන්‍යම ජාතිය හැඩ ගන්න. ওই ජාති නාම සකස් වෙන ක්‍රමය. භව ප්‍රත්‍යයෙන් හැඩ ගන්න. එය පෙරේත භව නිසා කවදාවත් දේව ජාති කීක වෙන්නේ නැහැ. දේවල සුදුසුයි කියන වචන කියන්න බෑ. ලෝභයට ඒ ගති ලක්ෂණ යනුව එහෙම වෙනවා. ද්වේෂ දුෂ්ට ಜಾති ගත කරනවා නම් දොස් කියනවා නම් බයිනවා නම් නිඳා පාත කරනවා නම් හිංගි හිංසා කරනවා නම් කරුණාවන්තයා යහපත් බුද්ධිලා කියලා එහෙම කියන්න බෑ. කියා ගන්න හැදුවා හරියන්නේ නැහැ. යාළු දුෂ්ටයා කියන වචනේ වලින් ද්වේෂ හකට. ඉතින් මෙන්න මේ විදිහට යම් බවක් ඇද්ද බව ප්‍රත්‍යයෙන් ජාති වෙනවා. ඒක නිරෝධ කරන්න මොකද කරන්නේ? ඔව් ඒ බවින් ආදීනව දැකලා. ඒ බව නිසා හටගන්න ජාතියේ ස්වභාවය දැකලා. ඒක තුච්චයි නිඳිතයි කියලා දැකලා. මං ඒකෙන් ඉවත් වෙන්න ඕනේ ඒක ලොකැලපෙනවා කියලා දැකලා. ඊට අවශ්‍ය කරන්න ආව කරුණාව, මෛත්‍රී, දයාව, අනුකම්පාව වඩන්න පටන් ගත්තා. දැන් යාට කියන්න පුළුවන් කමක් නැහැ. අර පැරණි ජාති නාමය. අනිත් ජාතිය වෙනස් කරගන්න. අන්නිතෝඩ මොකෙන්ද වෙන්නේ? බව විනාශ කරපුවාම බව නිරෝධ කළොත් ඒ જાතිය නිරෝධ වෙනවා. බව යමකට පරිවර්තනය කළොත් ඒ જાතියේ જાතියක් පහළ වෙනවා. අන්න එහෙමයි බව පත්‍ය જાති බව නිරෝධා જાති නිරෝධෝක සිද්ධාන්තය. එද මේ බවක් ඉන්නේ මොකක් නිසාද? උපාදාන කරන යම් යම් ගති ස්වභාවයකට යම් බවකට දැඩි ලෙස ඇදී ඉන්න පටන් ගත්තොත් ඇදෙන්න පටන් ගත්තොත් ඒ බව වර්ධනය වෙයි. වර්ධනය වෙලා බලවත් වෙනවා. අන්න ඊතල මොකද වෙන්නේ? ඔන්න ඔය ක්‍රමෙට බව හැටනහම ජාති හැට ගන්නවා. උපාදාන නිසා බව හැට ගන්න. දැන් මතක තියාගන්න ඔතනින්ද විග්‍රහ කරලා දෙනවා. හුඟක් අද විග්‍රහ කරලා දෙන ප්‍රශ්නයක්. ඔය ටික තේරුම් කරලා දෙන්නේ මොකද? එක එකනා කියන වචන පස්සේ යන්නේ නැතුව ධර්මයේ හැටියට තෝරගන්න ක්‍රමවේදයේ කවුරුත් දැනගෙන ඉන්න ඕන නිසායි. එතකොට කවුරු මොනවා කිව්වත් අපිට ප්‍රශ්නයක් නැහැ, කම්පා වෙන්න දෙයක් නැහැ. ඔය ටික දැනගත්තට පස්සේ දහම හොයාගන්න පුළුවන් ක්‍රමේ එනවා.